තාත්මේ ප්‍රශ්නයක් තියෙනවා මේක විස්තර කියවන්න බැහැ හුඟක් තියෙනවා. මෙම ස්ථාන දෙවිදිලා මේ බණහල යන පවුලේ පින්වත් පිරිසක් ඊයට කරදරයක් කියලා තියෙනවා තමන්ගේ පියාගෙන්. මොකද නොයෙක් ආකාරයෙන් ගෙදරට මවුට බයිනවා, පිරිසට කරදර කරනවා, ව්‍යාධි වශයෙන් ප්‍රශ්න. ඉතින් යුතුකම් ඉටු කිරීම ආදී වශයෙන් කොහොමද කරන්නේ, මොකද කරන්නේ කියන එකත් ප්‍රශ්නයක්. ඉතින් ඒ අයට පියාටත් යම් විදිහකින් මේ යහපත් අයට බයිනකොට යම් කිසි දුසක් එනවා නේද කියලා අහනවා. ඒව හැමෝ තමයි. ඒ වගේ දේවල් අපිට එකපාර කරන්න දෙයක් නැහැ. මොකද හේතුව අපි අද මේ පවුලේ අය වශයෙන් එක් රොක් වෙලා හිටියට මේ සියල්ලෝම අනන්ත සංසාරයේ පටන් අම්මා වෙච්ච කියලා අම්මා වෙලා, තාත්තා වෙච්ච කියලා තාත්තා වෙලා, දුව වෙච්ච කියලා දුවම වෙලා, පුතා වෙච්ච කියලා පුතාම වෙලා මෙහෙම එන ගමනක් නෙමෙයි. ආසන්න ආසන්න ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනුව පරිදි තමයි ඔය පිරිස් විපාක ගෙවන්න එකතු වෙන්නේ. ඒක විවිධාකාර. දුව වෙන්න හේතුව, පුතා වෙන්න හේතුව, මව් වෙන්න, පිය වෙන්න හේතුව ආදී වශයෙන් බලනකොට හේතු විවිධාකාරයි. සමහර වෙලාවට ණය ගන්න එනවා. ණය දීලා යන්නත් එනවා. සමහර අය ඇවිදලා ණය වෙනවා. ණයට දෙනවා. ඒවා අන්‍යාගතේටත් ඒ විදිහටම ණය වෙච්ච අය ණය ගෙවන්න එනවා. ඔක්කොම ගෙවන්න හරි ණය වෙන්න හරි එකට සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවය නැත්නම් එහෙම ඒක කරන්න බෑ. අසල්වැසියෙක් බාහිර කෙනෙක් වුණොත් එහෙම අපි ණයට යමක් කරගන්නවා කියමු කෙනෙක්ගෙන්, ඕක දෙන්න අපි කැමති නැතුව අපි අපේ ආත්මාර්ථ නැන ආත්මලාභය බලාගෙන දෙන්න නැතුව මගහරිනවා. කරදරයක් වුණත් යාමුණා වුණත් මග ඇරලා නිකන් ඉන්නවා දෙන්නේ නැහැ. මොකද සම්බන්ධතාවය ඈතයි. නෑදෑය හිතවත් නොවන තරමට නෑදෑකෙ මේ ලං වෙලා දුව වෙච්ච, පුතා වෙච්ච, මව වෙච්ච, පියා වෙච්ච සැන්ට එනකොට ඒක හරි බලවත්. නෑදෑ හිතවත්කම් ඉන්නෙත් එහෙමයි. හිතවත්කමේ අන්තිම බලවත් තැනක් එනවා ස්වාමි පුරුෂයා වුණාම, භාර්යාව වුණාම. එයයි හිතවත්. නෑදෑය නෙමෙයි, නෑදෑය වෙන්නේ හිතවත් වෙන්නේ ලේවරුම නෑදෑය වෙනවා දුව පුතා ආදී. භාර්යාව ස්වාමි පුරුෂයාට භාර්යාව, භාර්යාට ස්වාමි පුරුෂයාව අති හිතවත්. නෑදෑ හිතවත්කම් බැඳුනහම අයින් කරන්න බැරි තරක් එනවා. අර සසරේදී කාගෙන් හරි ණයට අරන් ගමේ මිනිස්සුන්ට ණය වෙලා මගහැරලා නිකන් ඉන්නවා. හැබැයි ධර්මතාවයේ ක්‍රියාත්මක කියලා හිටනම් මේ ණය ගෙවන්න ක්‍රමයක් හැදෙනවා. ණය ගෙවිය යුතු සාධාරණ එකක් නම් අර ණයකාරයාත් මැරිලා සසරේ එනකොට අර ණය වෙච්ච එකනට ගෙවන්නේ එක්කෝ හිතවතෙක් වෙලා හිතවතියක් වෙලා උපදිනවා, සම්බන්ධ වෙනවා. එසේ එහෙනම් ණය දැකම දුවෙක් පුතෙක් හරි වෙනවා. මෙහෙම සම්බන්ධ වුණාට පස්සේ ඉතින් පොලියත් එක්කලා හම්බෙලා ගෙවන්න වෙනවා. දැන් දුව වුණා, පුතා වුණා, මොකද කරන්නේ? ණය ගෙවන්න තියෙන කෙනා ගන්න ක්‍රමවේදයක් හිදුණා. ඉතින් අම්මට තාත්තට දුව වෙලා පුතා වෙලා හරි උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ගමේ මිනිහකේ ණය වෙලා තිබිලා හරි කමන්නේ, ණය ඉල්ලන්න ආවොත් බැන්නොත් එහෙම අපිට හරදර කරනවා කියලා ගිහිලා පොලිසිය ඇන්ට්‍රියක් දානවා. නළු දාලා හිරේ දාන්නත් බලනවා. එහෙමත් බැයින යනවා කොහේ හරි ගිහිලා මේ යම් දේවාලයකට, කෝවිලකට, මොනවාල හරි පලි ගහන තැනට ගිහිල්ලා ඕක හැදි ගෑවිලා පලයන් කියලා පලි ගහලා තේනවා. හැබැයි ඉතින් මේ පුද්ගලයා අර විරුද්ධකාරය තමන්ගේ දුවලන් හරි පුතාලන් හරි මොකද කරන්නේ? ඒ ක්‍රමයට ආවට පස්සේ නම් හම්බ වෙන්නේ නැහැ ලේසියෙන් ණය නොගෙව බෑ. බැනුනොත් අහලා ගුටිත් කාලා ගත්ත ණය පොලියත් එක අපහු දීලත් නිකන් ඉන්න. මොකද කරන්නේ? පොඩි එකානි, බල පිස්සානි, මොනවා කරන්නද? අපි දෙන්නේ නැතුව කවුරු දෙන්නද? අනුකම්පාව කියලා එහෙකුත් හැදිලා ණය ගෙවන. ඒ ණය අරන් ඉවර වෙනකන් උගෙන් කරදරේ ඉවරෙන්නේ නැහැ. මොනවා හරි කිව්වොත් බයිනවා හොද කුණු හරප කියලා හරි. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් අම්මා වෙලා තාත්තලා ඉන්න කෙනෙකුට ණය ගෙවන්න එනවා දරුවෙක් වෙලා. ආවට පස්සේ එතන ඉපදුනාට පස්සේ ඒ දරුවා ඇහැට පේන පේන ගානේ මොකද කරන්නේ? අර අම්මට හරි තාත්තට හරි හිතෙන්නේ කොහොම හරි ඔක පෙළලා තරලා හිංගි කරලා හරි කමන්නේ උගෙන් සූරයන් කාලා ඒකගෙන් යැපෙන්න. කොච්චර දුන්නත් ඇතිකමකුත් නැහැ, ඇති වෙන්නේත් නැහැ. එහෙකට ගහද්දි වනිද්දි පොඩි එකානේ මොනවා කරන්නද? ගෙදර ඉන්න බලපීසණ කීකේ දෙනව. අවශ්‍ය වෙච්චේලාල පස පැත්තත් හොදෙමින් උදව් කළා. ඌ දැනගන්න ඉපෑ ඉතින් ඒක කරන්න ඕනේ නේ. හොදක් අහන්න කැමතිත් නැහැ. ඒක හොදයි නේද? සත්කාර කරනවා නේද අහපුහම. ඌ කියන්න කැමතිත් නැහැ. ඉන් මේ වගේ දෙයක් මේ සසරේ තියෙනවා. සසර ගනුදෙනු තුළු මව්පියෝ හැදිලා තියෙන්නේ, දෙමව්පියෝ දරුවෝ හැදිලා තියෙන්නේ. ඒකාන්තයෙන් දරුවෝ නම් දෙමව්පියන්ට ගරු කළ යුතුයි කියන එහෙම එකක් නෙමෙයි. දෙමව්පියෝ දරුවන්ට සැලකිය යුතුයි කියලා එහෙම එකක් නෙමෙයි. පැහැදිලිව පේනවා හැම පවුලකම වෙනස්කමක් ওই විදිහට. මොකක් නිසාද? සසරේදී ගනුදෙනු කරලා මග ඇරපුවා ගෙවන්න තැන කවින උතර තමයි හිර වෙන්නේ තැන. ඉදාට ඒ ගනුදෙනුවෙන් පැනලා යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ගෙවන්න ක්‍රමවේදයක් හැදෙනවා. ඒකෙන් බේරෙන්න බෑ. විවිධාකාර විදිහට කෙනෙකුට පහර දෙනවා, අතපය කපනවා, හරදල කරනවා, වහ දෙනවා, හිංගි හිංසා කරනවා. ඒවට ගෝචර වෙන පුද්ගලයා ඒ හේතුවෙන් ඉතින් ලෙඩ වෙනවා, කොර වෙනවා, දුක් විඳිනවා, අබ්බඝාත වෙනවා. හැබැයි වන්දිය ගෙවන්න ආපහු වෙන ක්‍රමයක් තියෙනවා. කොච්චර සෞඛ්‍ය රැකගෙන හිටියත් වැඩක් නැහැ. අර කර්ම ශක්තිය නම් බේරෙන්න බෑ. සෞඛ්‍ය බොහොම ආරක්ෂා කරගෙන ඉන්න වෛද්‍යවරු, ඒ වගේම වෛද්‍යවරියන්, හෙද හෙදියන්, ඒ හොඳට දන්නවා සෞඛ්‍යය ගැන. ඒ වගේම හැකෙන හොඳ යහපත් දරු පරපුරක්, නිරෝගී දරු පරපුරක් බිහි කරගන්න, තමන්ගේ පවුල ක්‍රමානුකූල කරගන්න ඕන ක්‍රමවේදයක් විද්‍යානුකූලව හොඳට දෙන්නම දන්නවා. හැබැයි හොඳට හොයලා බැලුවොත් අබ්බඝාත වෙච්ච වැඩි හරියක් ඉන්නේ මේ පවුල්වල. දකින්න තියෙන දෙයක්, වෛද්‍යවරුන්ගේ දරුවෝ, හොඳ විශාල ධන කුවේරයින්ගේ දරුවෝ බලපුහාම වගේ ආබාධිතයෝ. මොකද වෙලා තියෙන්නේ? කවදාහරි සංසාරී කරන ලද කර්ම වේගයන් ඇවිදිලා සම්බන්ධ වෙනවා. ලෝක සම්මතයෙන් හොඳ පින් දහම තමයි සෞඛ්‍ය සම්පන්න පිරිසක් ඇතිකරන එක. ඒක එහෙම වුණත් රහතිගත පැත්තක් තියෙනවා. වෛද්‍යවරයෙක්ගෙන් කරගන්න විශාල මුදලක් දීලා එක්තරා පිරිසක් අනාචාර විදිහට කටයුතු කරලා බඩට දරුවෙක් එහෙම ආවොත් එහෙම මොකද කරන්නේ? බොහොම රහතිගතව වෛද්‍යවරයෙක් හම්බෙලා රුපියල් 50,000ක් විතර හරි කමක් නැහැ, වැඩි ගාණක් හරි දීලා හිමින් සීරුව අර බඩට ආපු දරුවා ඉවත් කරවාගෙන යන්න ක්‍රමයක් යොදා ගන්න. ඒක රහස. නව ලෝකයේ සේවයක් කරන්න උපන් පින්නතුන් හැටියට උත්තමයන් හැටියට තමයි බාහිරට නම යන්නේ. හැබැයි මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුණොත් එහෙම සමනාන්තරයක් ගොඩනැගෙනවා. තමන්ගේ පවුල් වලටත් ඉන්න දරුවෝ ඇඟවල් දිය වෙලා ගිය, ලෙඩ වෙච්ච, මන්ද බුද්ධික වෙච්ච, එහෙම බුද්ධියලෑන් වෙලා හිටන් උපදින්නා. මේ සසර ගමන මහා භයානකයි. කොතනින් හරි මෙහෙම හිංගියක් හිංසාවක් වෙලා කොච්චර ප්‍රසාදයෙන් හිටියත් සමාජයේ සාමදාන විනිශ්චයකාර නම ලංකාවට පුරාවටම ලැබුවත් ඒවා බාහිර පෙනුමේ ආටෝප. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධිය තම තමන් දත යුතුයි. ඒ ස්ථානයේ අඩුවක් තිබුණොත් එහෙම ඒ සමනන්තරයට අනන්ත සංසාරීය හැදුන අනන්තරයේ වශයෙන් හැදුන යම් පාප වේග තියෙනවා ඇදලා එන්න පුළුවන්. ඇවිදිලා එහෙම අවස්ථාව ඉන්න පුළුවන්. ඒ නිසා භෞතික වශයෙන් කොච්චර සෞඛ්‍ය දියුණුවෙන් හිටියත් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරගෙන හිටියත් ඔය කර්ම ශක්තියෙන් බේරෙන්න බෑ. ඒ නිසා ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් සෑම පෞලකම වාගේ මේ සසර ගමනේදී ඔක්කොම යහපත් අය කරලා ආවේ නැහැ. හැම දෙනාම යහපත් ඒවා එකක් දෙකක් කරපුවාම අයහපත් ඒවා අනුවා කරලා ඇවිදින් ඉන්නේ. එහෙම සසර ගමනක් නිසා මේක හොඳ හදාගෙන ජීවත් වෙන්න නම් බලාපොරොත්තු වෙන්න එපා කියන්නේ ඒකයි. කාගෙන්වත් නින්දා පහස ලබන්න නැති කෙනෙක් වෙලා ඉන්න ඕන කිව්වොත් ඒක මෝඩකමක්. හැම කෙනාගේම උදව් උපකාර මිසක් හිංගි හිංසා ලැබෙන්නේ නැතුව ජීවත් වෙන්න කෙනෙක් වෙන්න ඕන කියලා හිතුවොත් කවදාවත් වෙන්නේ නැහැ. වෙච්ච කෙනෙකුත් ලෝකේ නැහැ. එහෙම කොච්චර උදව් කළත් කොච්චර උපකාර කළත් නින්දා පහස අහන්න නැති උපකාර කරපු කෙනෙක් ලෝකේ නැහැ. ලෝකේ හිටපු උපරිම යහපත කරපු හැම කෙනාම විශාල වශයෙන් නින්දා පහස ලැබුව අය බාහිර සමාජයේ එක්තරා පිරිසක්ගෙන් දුක්ඛම් කටලොට පාත්‍ර වෙච්ච අය සමහර වෙලාවට ජීවිතය අවසානලා තියෙන කාගේ හරි පහර කෑමකින්. එහෙම එකක් නොවනේ ලෞතරා බුදුරජාණන් වහන්සේට පමණයි මරන්න බැරි වුණා. අනික් කරන්න පුළුවන් ඔක්කොමත් කළා. උදව් විතරක් යහපත විතරක් නෙවෙයි. අන්න එහෙම ක්‍රමවේදයක් ලෝකේ තියෙනවා. එහෙනම් ලෝකෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ලාභයම කීර්තියම ප්‍රශංසාවම ලැබෙයි කියලා. ලෝකේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ලෝකේ හැටි හඳුනා ගන්න ඕන ඉස්සෙල්ලා. ඒ ලෝකෙට බනින්න දොස් කියන්නේ විවේචනය කරන්න නෙමෙයි. අනේ මෙහෙම ලෝකයක්ද මම මේ බදාගෙන දඟලන්නේ තණ්හාවෙන් උපාදානෙ. මෙන්න මේක දුරු කර දැම්මොත් සතර ගමනේ දුකහට ගන්නන මග ඉවරයිනි කියලා. ධර්මාභෝධය ලබාගෙන ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න පුළුවන් නම් අන්නේ ඥානවන්තකම ශ්‍රේෂ්ඨයි. කවුරුවත් එක රණ්ඩු වෙන්නේ එහෙම නෙමෙයි කියන්නේ. ලෝකේ හැටි දැනගෙන කාටවත් සිංහ හිංසා තමන් නොකර මේ අවසානියම වේවා. මේ බඳු ලෝකයේ කායිසරයක් මගේ උපතක් නොවේවා. උපතට හේතු වෙන යම් කිසි මායක් ඇන්නම් මනාසිහියෙන් යුත්තව එකින් එක චන්දරාගයන්ගෙන් මිදෙනවා කියලා ධර්මානුකූල පැවැත්ම හැඩ ගහ ගන්නවා නම් ඒක ආර්ය මාර්ගයේ පූර්ණ කිරීමයි. ඒ ටික කරගන්න උත්සාහ කරන්ඩ අම්මා දණ්ඩවත් තාතා දණ්ඩවත් දුව දණ්ඩවත් පුතා දණ්ඩවත් ඔක්කොම එකලා එකට නිවන් දකින්නවත් මේ જાතියට නිගමනය කරන්න එපා. බැනිනවා නම් ඉතින් බැනුම් අහන්න මොනවා කරන්නද? බැනුම් අහහරි කරන්න පුළුවන් දෙයක් තියෙනවා කරලා දෙන්න. හැබැයි නිවන් දකින්නේ තාත්තලා උදව් කරලා උපාලියටවත් අම්මාට උදව් කරලා උපාලියටවත් දුවට පුතාට උදව් කරලා උපාලියටවත් එහෙම නෙමෙයි. ඒවා ලෝකේ සාමාන්‍ය දේවල්. ලෝකේ හැටි දැනගත්තා නම් මේ ලෝකේ කියන්නේ හැම අතින්ම පෙළෙන එකක් අනිච්ච දෙයක්. ඉතිර නැති කතාව නෙමෙයි කිව්වේ. අනිච්චයි කියන්නේ පෙළෙනවා. මොනවාම් පෙළෙනවද? සෑම අතින්ම මේකයි පෙළෙනවා. සීතලෙන් පෙළෙනවා, උෂ්ණයෙන් පෙළෙනවා, මැසි මදුරු ආදී සතුන්ගෙන් පෙළෙනවා, සරපාදීගේ දස්ත්‍ය කිරීම් වලින් පෙළෙනවා, බඩිගින්නෙන් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා, ලෙඩ රෝග වලින් පෙළෙනවා, අන්‍යයන්ගේ නින්දා පහස වලින් පෙළෙනවා, හිංගි හිංසා වලින් පෙළෙනවා. පෙළෙන්නේ නැති එකක් නැහැ. බැලු බැලු පැත්තෙන් පෙළෙනවා. මෙහෙම කයක් තමයි මේ අනිච්ච කය කියන්නේ. පෙළෙන කය. මෙන්න මේ පෙළෙන්නේ නැති ලෝකයක් කොහෙද තියෙන්නේ කියලා බලනකොට ලාභේ බලාගෙන වැඩ කර බැසා පාඩුවෙන් පෙළෙනවා. අලාභයෙන් පෙළෙනවා. ප්‍රශංසා බලාගෙන යඩකට වහිනවා. නින්දාවෙන් පෙළෙනවා. සැප බලාපොරොත්තුෙන් යමකට බහිනවා. දුකෙන් පෙළෙනවා. ඒක ලෝකේ හැටි. යසසක් ප්‍රීතිය ප්‍රශංසාව බලාපොරොත්තුෙන් වැඩ කළ බහිනවා. නින්දාවෙන් අපහාසයෙන් පෙළෙනවා. මේ පෙළෙන එකට කියනවා අනිච්චයි කියලා. පෙළෙන එක සුගත සැපදාකුවාම කාටවත් කියන්න බෑ සැපයි කියලා. අන්න එක තමයි අනිච්ච නම් දුකයි කිව්වේ. පෙළෙනවා නම් දුකයි. ඒ පෙළෙනවා කියන වචනේ හරි වැදගත් වචනයක්. හොඳට තේරෙනවා ලෝකෙ හැටි වටහා ගන්න පෙළෙනකොට. ගමනක් යන්න යනවා. අතපය කැක්කුමයි. වේදනාවෙන් පෙළෙනවා. බඩු මුට්ටු උස්සගෙන යනවා. දාලා යන්නත් බෑ. අරයන්ටත් ඕනෑ වේසයෙන් පෙලෙනවා. ඉ මං කියීයා කේවන් දවසර පෙලෙනවාද කියලා බලාගෙන බලාගෙන යනකොට සැප බලාපොරොත්තුවෙන් කොච්චර දුකෙන් පෙලෙනවාද කිය තමන්ට තේරෙන්න පටන් ගන්න අත්දැකීම. මෙන්න මේකෙන් අනිච්චයි කියන්න කියලා දකින්න හුරු වෙන්න ඕන. මේ වටිනා ධම්මාවෝදී ලබන වචනේ අර්ථය වෙනස් වෙලා ඉතිර නැති හින්දානේ අනිච්ච ඒකනේ දුක කියන පටන් ගත්ත දැම් පටන්ගෙන ධම්මාවෝදී නිසා මග වැහුණා. පෙලින්නේ මොනවැන්ද කියලා තේරුම් ගන්න මෙච්චර පැහැදිලි ධම්මා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙද්දි ඒ වචනේ අර්ථය පොඩ්ඩක් වෙනස් කරලා අරගෙන ධම්ම අවබෝධයෙන් තොර වෙලා ලෝකෙ හැඳින්න පටන් ගත්තා චන්දරාගේ දුරු වෙන්නේ. පෙළෙන හැටි නිතර සිහි කරන්න පටන් ගත්තා නම් අපිට දැනෙන්න පටන් ගන්නවා මේක නිසි නෑනේ, ලෝකෙ අනිසි. ඇයි පෙළෙනවනේ? කවුද පෙළෙන්නේ නැත්තේ? තරුණයා තරුණයි කිය කේ ඉන්නවා වැඩිහිටි බවට යන්න යන්න මොකද වෙන්නේ? ඉන්ද්‍රියන්ගේ පිරිහීම නිසා දුර්වල වීම නිසා පෙළෙනවා. වයස වැඩි වෙන්න වැඩි වෙන්න විවිධ කායික දාහයන්ගෙන් පෙළෙනවා. ශක්තිය නැහැ දුර්වල බවින් පෙළෙනවා. අන්තිමට හුස්ම ගන්නවත් බෑ පෙළෙනවා. ඒ බෙහෙස උහුලන්නත් බෑ පෙලි පෙලි මැරෙනවා. මේක තමයි ස්වභාවය. මේකෙන් අහක් වෙච්ච ලෝක සත්වයෙක් නැහැ. දෙවියෝ කියලා යම්කිසි කොටසක් අහලා තියෙනවා මිනිස්සු. දැකපු අය කොයි ඉඳ දිවස් නැත්නම් දකින්න බෑනේ. හැබැයි කොච්චර සම්පත් ගැන සුන්දර ලෝකයක ඉන්න අය ගැන කිව්වත් මරණාසන්න අවස්ථාවක් ඇවිදilla මේ මිනිස් ලෝකයේ වයසෙන් කාලෙන් දවස් හතක කාලෙක ඉඳන් පෙලින්ද පටන් ගන්නවා. සුව නැති වෙලා යනවා. කයි දාහයෙන් පෙලෙනවා. දාඩිය මුගුරු වැක්කරින්න පටන් ගන්නවා දෙවියන්ටත්. වෙහෙස වැඩි වෙහෙසෙන් පෙලෙනවා. ඇත් පේන්නේ නැතුව යනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා. වෙහෙසෙන් පෙලෙනවා. අන්තිමට පෙරිලා පෙරිලා මැරෙනවා. දෙවියන්ගේ අනිත්‍යතාවය. දැන් මෙහෙම ඉගෙන ගෙන දකින්නකොට කොහේ හොඳයි කියන්නේ? පෙලෙන්නේ නැති ලෝකේ කවුද ඉන්නේ? පෙලෙන්නේ නැති අත්භාව මොකද්ද? සතුටු වෙලා ඉන්න පුළුවන්ද බයෙන් පෙලෙනවා නම්? හෙට උඹ එල්ලා මරනවා. අද නටපන් කාපන් කිව්වොත් එහෙම හෙට එල්ලා මරන එක මතක් වෙන ගානේ බයෙන් පෙලෙනවානේ. මෝඩකමට මතක නැත්නම් සීකරන්නේ නැත්නම් අද සන්තෝෂයේ උඩපයින්නවා. ඒ උඩපයින්නේ ඥානය දිනු විලා හැම හරි ගිහිලා නෙමෙයි. යථාර්ථයේ වැටහෙන නුවණ නැති නිසා. අනේ හිත මං ඉල්ලා මරනවා කියලා මතක් වෙන්නේ නැත්නම් තමයි එහෙම වෙන්නේ. නමුත් භෞතික ලෝකේ එහෙම නීතියක් දඬුවමක් ආව නම් එහෙම අර මනුස්සයාට හොඳට මතක් වෙනවා. අද කාහංක හොඳට මොකද බලා ඉන්නේ කියලා කණ්ඩ බෑනේ. මතක් වෙනවා හිට එනෝට ඉල්ලා මරන මම. අද මේ කොහොම කාලා බිලා සන්තෝෂයෙන් ඉන්නද කියලා. හැබැයි අපි දකින් නැති පැත්තක් ඉනවා. මාළුගේ පැත්තක්, පෙළෙන පැත්තක්. වාහනේ යනවා සුන්දර ලෝකමවමව. අපි දන්නේ නැහැ තා විනාඩි ගානකින් මොකද්ද වෙන්න තියෙන්නේ කියලා. හැබැයි වහා ප්‍රපාතයේ පෙරෙයිලා ඉන්න පිරිස ඔක්කොම මැරෙන්නත් තියෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා දවසේ මගුල් ගෙදර ගිහිලා සන්තෝෂේලා උඩ පයින්නත් පුළුවන්. දැන් හෙට ගමන යන්න තියෙන අපි යනවනේ කියයි හිටන්. දන්නේ නැහැ හෙට වෙනකොට අර බස් එක නැන්නම් ආපු වාහනේ මහා ගලප්පල්ට වැහැලා අතපය කැඩිලා දැවිලා පිච්චිලා මැරිලා යන බව දන්නේ නැන්නම්. එහෙම එකක් වෙන්න තියෙන බව තියෙනවා. නමුත් දන්නේ නැති නිසා සන්තෝෂ වෙනවා. නමුත් කල්තියා දැනගත්තා නම් එහෙම පෙලෙන්න පටන් ගන්නවා බයෙන්. ඔක්කොම බලාපොරොත්තු ඉවරයි. මව් හීන ඔක්කොම වතුරේ දිය වුණා වාගේ ගෙවිලා ගියා. අනේ එහෙමනම් වෙන්න එපා. ඔහොම බයෙන් කෑ ගහ හිත හිතා ඉන්නවා. එතකොට
එපා තියා කවුරු මොනවා කිව්වත් හරියන්නේ නැහැ වෙන්න තියනවා නම් ඕක ඔය ආකාරයෙන් සිද්ධ වෙන්න එහෙම තිබුණොත් අපි දන්නේ නැති හින්දාම බය නැතුව උඩ පැන පැන සන්තෝෂේ වී ඉන්නවා මේම ලෝකයේ අකදාගෙන ඇත්ත දැනගත්තා නම් එහෙම අපි අනාගතයේ ගෙවිලා අවසාන වෙන හැටි ඔක්කොම දරුණා නම් පෙරුණා නම් ඒක මතක් වෙනකොට මොකද්ද වෙන්නේ ජීවිතයේ ආසාව තියෙන තාක්කල් මරණ බයෙන් පෙළෙනවා අන්න අනිත්‍ය වස්තුවක ස්වභාවය අවිද්‍යාව නිසා මේ පෙළෙන එක වැහිලා ඕක පෙළෙන බව උපලංගල ගන්නොන විද්‍යාවෙන් සිහි කරලා ඇත්ත ඇති ආකාරයෙන් දකින්න හුරු වෙනකොට අනිත්‍ය දකින්නවා නැත්නම් පෙළෙන හැටි දකින්නවා පෙළෙන හැටි දකින්න පටන් ගත්තාට පස්සේ වළක්වන්න බැරි බව දකින්නවා අන්න එතකොට දකින්න අනිත්‍යතාවය වළක්වන්න බෑ අනිත්‍යතාවයේ ස්වභාවය මේකයි මේකයි අනිත්‍යයි ඒ අනිත්‍ය කයට මේක සිද්ධ වෙනවනේ එහෙම කයක් කරා මම මොනවද මේ කරන විකාර මේ සුන්දර ලෝකේ මොකද්ද මේ මවාගෙන දඟලන්නේ උඩ පයින්නේ අන්න පේන්න පටන් ගන්නවා ධර්මානුකූලව ඇත්ත දැක්කහම ඇත්තට අනුකූලව පෙන්නහම සිද්ධ වෙන්නේ මොකද්ද සංවරත්වය ඥානය තුලින් ලැබෙනවා මෙන්න මේ සංවරත්වය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය සීලය ඔය ඥානෙ නැත්නම් මොන જાති අදිෂ්ඨාන කරගෙන හිටියත් මරුවත් සත් උමලන්නේ නැහැ මයි බෙල්ල කැපුවා හොරකම් කරන්නේ නැහැ මොනවා හිතාගෙන හිටියත් ඒවා වතාක විතරයි ඒ සීලයක් නෙමෙයි හොඳින් තෝරා ගන්න ඕනේ මේ ධාරි මාර්ගයේ වල නැහැටි ඉතින් මෙහෙම දැනගන්න ගෙදර හරි කමන්නේ නැහැ මහා කරදරකාරයා ඉන්නවනම් අනිච්ච ලෝකේ හැටි ලස්සන පෙන්නුම් කරනවා ලං කරලා මොකද කරන්නේ ගැටෙන්න නෙමෙයි මේ කියන්නේ මට සසර එපා වින්නම ඇති මේක පෙළෙන තරමක් පිළිච්චාවේ බයින තරමක් බැනපුවා වැනුම් අහනවා හැබැයි මේ අවසානේ පෙළෙන ලෝකේ සසර ගමනේ හැටි පේනවනේ පෞල් ජීවිතේ තනිච්චයි යන්නේ මේකෙන ගියා දකින්න ඕන එහෙම දැක දැක ඒකේ ලෝක ස්වභාවය දැනගෙන කාටවත් දොස් කියන්නේ නැතුව ඒක ඉවසගෙන කටයුතු කරනකොට අනිත්‍යතාවයේ හොඳට ඕපන් ඇඟිලා පේන්න පටන් ගන්නවා. කටින් වචනේ 100000 වාරයක් කියනකට වැඩිය ඒක අත්දැකීමක් තමන් ඉවසිල්ලෙන් විඳලා ඉවසිල්ලෙන් ওই දිහා දකිනකොට 1000 වාරයක් ලක්ෂ වාරයක් වචනෙන් පෞල් ජීවිතය අනිත්‍යයි පෞල් ජීවිතය අනිත්‍යයි කියවට වැඩිය අනිත්‍ය වැටහිලා චන්දරාගේ හිත නිදහස් වෙලා සාමීන් සමාදානෙන් ජීවත් වෙනවා. හැබැයි මනස බැලුවොත් එහෙම නැවතත් එක්වීම ගැන බැලුවොත් අහසයි පොළොවයි වාගේ එක් වෙන්න හේතු නැහැ. මොකද? උපාදානෙන් නිදහස් වෙලා. නමුත් ලෝකයේ යුතුයකම් වශයෙන් ඉෂ්ට කරන යමක් ඇද්ද? දැහැමින් සාමීන් අනිත් සියල්ලන්ටත් වඩා හොඳට කරනවා. මේ ආර්යයන්ගේ හැටි. ආර්ය ධර්මයේ ස්වභාවය ඕක ආර්යෝ ගැටෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. එනේන දුක ඉවසනවා ඉවසලා පිළින ස්වභාවය බලනවා පිළින එක කොච්චර වේදනාවක්ද කියලා දකිනවා ලෙඩක් හැදෙනවා කෑකෝ ගහලා අනික් අය හිංගි කරන්නේ ලෙඩ වෙන කය කොච්චර පිළිනවද මේ පිළින කය මට මොකද මෙහෙම කයකින් ඇති වැඩක් නැහැ නේ කියන අත්දැකීම ලබන්න ලබන්න කය අනිත්‍යයි කියලා ලක්ෂ වාරයක් කිව්වට වැඩිය එක අත්දැකීමෙන් ඔහු යනවා චන්දරාගය දුරු කරගෙන ආර්ය මාර්ගය පූර්ණේ කරා. අන්න ඒ නිසා හැම වෙලේම සතියෙන් ඉඳලා තීරුම් ගන්නවා ඔය ටික. අනිච්ච වඩන ක්‍රමවේදය ඕකයි. ඉතින් දැනගන්න ඕනේ මෙන්න මේ වගේ එක් වෙලා ලං වෙලා ඉන්න ජීවිතවල යම් කිසි ආකාරයෙන් තමන්ගේ බලාපොරොත්තු වල විරුද්ධ ඕම දේවල් එනකොට ඔක තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ලෝකෙ හැටි මෙහෙමයි පිළෙන දේවල් වලින් ගොඩ ගැහිලා පිළෙන ලෝකයක් තුළ මම මොනවද බලාපොරොත්තු වෙන්නේ නොදන්නකමට මේ ජීවිත හොඳයි කියලා මං ගත්තා මෝඩකමට එහෙනම් ආයිසරයක් මෙහෙම පිළෙන ලෝකයක් පිළිබඳව අංශු මාත්‍ර හිතවිල්ලක් තියන්නේ මේ අවසානයේම වේවා ඔය අදහස වැඩෙන්න ඕනේ ඔය අදහස වැඩුණොත් ඔහුගේ යුතුයකම්ම ඔහු හරියට ඉටු කරනවා යම් චන්දරාගින්ගේ වැඳිලා හිටියද සාධාරණ වෙයින් නිදහස් වෙනවා එදාට ඔහු දකිනවා සිහි කරනකොට නැවතත් ඒ වගේ ජීවිතයක් අපෙන් දැන්නම් මොකද හිතන්නේ කිලිවොත් එහෙම හිත යොදුන් ගණනක් ගව් ගණනක් දුවලා ඉවරයි ඈතට ආයිත් නම් එහෙම දෙනක මගේ හිත නැහැ අන්න ඒකෙන් දකින්න ඕනේ එහෙනම් ඒ මට්ටවල නිවන් දැකලා කාටවත් කිය කියා ගන්න එකක්වත් අමුතු උඩයාමක්වත් එලියක්වත් නෙමෙයි මේ කියන්නේ ප්‍රඥාවේ තීර්ණයේ ලෝකෙන් දුරස් කරන්නේ කොහොමයි දුරස් වෙලාද නැද්ද කියලා තමොන් දකින්නේ කොහොමයි කාටවත් කියන්න නෙමෙයි තමන්ට තේරුම් ගන්න කියලා කියන්නේ චන්දරාගේ නිදහස් වන හිත තමන් අත්දකින්න ඔය විදිහට මේ ක්‍රමයේදී යථාර්ථය ප්‍රගුණ කරගන්න තාත්තා හදන්න යන්නත් එපා අම්මා හදන්න යන්නත් එපා දුව පුතා හදන්න යන්නත් එපා කරන්න දෙයක් නැහැ පිළෙනදී පිළෙන හැටි තේරුම් අරගෙන මිදෙන්න අදහස් කරගන්න ඒ කාර්ය මාර්ගය තවත් මේ ප්‍රශ්නයක් ත්‍රිලක්ෂණ සහ චතුරාර්ය සත්‍යය අතර ඇති වෙනස මොකක් සම්බන්ධතාවය මොකද්ද කියලායි මේ අහන්නේ දැන් ඒකම තමයි මේ විග්‍රහ වෙන්නේ යමකින් පිළෙනවා නම් ඒක පිළෙන ලක්ෂණේ අනිත්‍ය ලක්ෂණයයි පිළෙන ලක්ෂණේ යමෙකුට තේරුම් ගියා නම් ඇහුවොත් එහෙම පිළෙන එක දුකද සැපද වැටහෙන්නේ කියලා කවුරුවක් කියන්නේ නැහැ පිළෙන එක සැපයි කියලා යමකින් පිළෙනවා නම් ඒක කොච්චර ප්‍රියමනාප වස්තුවක් වුණත් පිළෙන තරමට ඒක දුක ලක්ෂණේ යුක්තයි ඒක අනිත්‍ය ලක්ෂණේ යුක්ත නිසානේ පිළෙන්නේ එන වැඩිපුර පිළෙන්නේ වැඩිපුර අනිත්‍ය ලක්ෂණේ විද්‍යාමාන වෙන්නේ මොනවැන්ද තමන් වැඩිපුරම ප්‍රියමනාප කරන දෙයින් අන්න දැනගන්න තියෙන වටිනාම දේ දුක දැකලා අනිත්‍යයි කියනකට වැඩියේ දුකට හේතුව කොතනින්ද පහළ වෙන්නේ කියලා බලලා ඒකේ අනිත්‍ය ලක්ෂණේ දකින්න ඕනේ අනිත්‍ය ලක්ෂණේ දැක්කනම් ඒ මොහොතේම අපි දකින්නේ දුක ලක්ෂණයත් එක්කලයි මොකක් නිසාද යමක පිළින ස්වභාවය සීකරන්ද දුක ලක්ෂණයෙන් වෙලාගෙන තියෙන හැටි පේනවා මේ පිළිනේවා ලෙඩක් හැදිලා කය පෙළෙනවා පෙළෙන බව සිහි කරනකොට කය සැපයිද කියලා ඇහුවොත් දුකයි කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ පෙළෙන කය සැප වෙන්නේ කොහොමද ලෙඩෙන් පෙළෙන කය කොමන සැපයක්ද දාහයෙන් පෙළෙන කයට මොන සැපයක්ද බඩිකින්නෙන් පෙළෙනවා කන්න දෙයක් නැහැ දෙන්න කෙනෙකුත් නැහැ බඩිකින්නෙන් පෙළෙන කයවත් අනිච්ච කය මොන සැපයක්ද අධික විපාසයි බොන්න වතුර ටිකක් නැහැ මහා නියඟයක් මොකද කරන්නේ විපාසයෙන් පිරෙන කය සැපයක්ද පිළිනවා කියනකොට දුකත් ඒක වෙලාගෙන තියෙන බව පේනවා එහෙනම් යමක් අනිච්ච නම් ඒකත් එක දුක ලක්ෂණේ වැටෙලා තියෙන නිසා කිව්වා යදානිච්ඡන් තන් දුක්ඛං යමක් අනිච්චද ඒක දුකයි එහෙනම් කුමද්ද පිළින්නේ අල්ලගත්ත දේවල් වලින් පෙළෙනකොට තමයි මේ දුක වැඩි. වෙනස බලන්න. මමත්වෙන් අල්ලගෙන මගේ කියන தත්වෙන් අල්ලගෙන ඉන්නේ මොනවද කියලා බලනවා. බලනකොට පේනවා. මේ කය මමත්වෙන් අල්ලගෙන දුව පුතා සහෝදරයා සහෝදරි අම්මා තාත්තා මගේ කියන தත්වෙන් අල්ලගෙන ප්‍රියමනාපයක් ඇති කරගෙන හැබැයි මොනවද මේ වස්තු ඔක්කොම පෙළෙන වස්තු පෙළෙනකොට දුක එන්නේ කොහොමද වැඩි වෙන්නේ කොහොමද කායික දුකේ මට්ටමින් නවතින්නේ නැතුව මානසික වශයෙන් විශාල දුකක් වෙනවා පෙළෙනකොට ඒක චන්දරාගෙන් ඇසුරු කළොත් මමත්වෙන් ඇසුරු කළොත් කෙනෙකුට ලෙඩක් හැදිලා හොඳට දුව පැන ඇදපු ළමයා කොළු පැටියා නැගිලා ගන්න බෑ පල් නැතුව ඇදගෙන වැල්ලා අතපය බල නැහැ දැක්කා අනේ පව් හොඳ කොළු පැටියට වෙලා තියෙන දියක් එච්චරයි ගියා අනේ බලන්නකෝ අපි දැක්කානේ ගෙදර ඇවිදලා කියනවා බලන්නකෝ එච්ච වෙලා උඩ පැන පැන හිටපු ළමයා හිටිකම වැටුණා අනේ එකගේ අතපය බල නැතිලා අපි ඉන්නකොට දැක්කානේ අම්මා අඬනවා කෑ ගහනවා දෙකක් වෙන්න පොඩි දුකක් නම් ආවයි අන්තමට උඩින් මැත්තේ. ඔයින් එහා ටිකක් ආවේ නෑනේ. හැබැයි කල්පනා කරලා බලනවා. ඒ අතපය පන්න තියලා වැඩිච්ච ළමයා මගේ පුතා නම් අයියෝ හිතන්නත් එපා. අදහස ඒක ළම වෙනවා. එහෙම දෙයක් වෙන්න තියා හිතන්නවත් මං කැමති නෑ. උනාන වෙනස පේනවා. එහෙනම් පෙළෙන කයක් ඇති තමන්ගේ පුතයි අනුන්ගේ පුතයි දෙන්නව පෙළෙන කයක් ඇති දෙන්නේ. ලෙඩින් පෙළෙනවා. ඒ කයේ ස්වභාවය ඒකයි. හැබැයි මමත්වේ නිසා මොකද වෙන්නේ? මානසිකව පෙළීමකුත් එනවා. කායික පෙළීම ඉක්මෙව මානසික පෙළීම. ඒ ස්වභාවය ඒකයි. ඒක දකින්න හැටි මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ. එතකොට චන්ද රාගයෙන් මමත්වයෙන් ලෝකේ යමක් කෙරෙහි හෝ යමෙක් කෙරෙහි යම් තාක් කල වැඳීමක් ඇද්ද, ඒ සියල්ල අනිත්‍යතාවයෙන් යුත පෙළෙන ධම්මයි. ඒ හේතුවෙන් දුක් දෙකක් විඳිනවා. මොකද්ද? එකක් කායික දුක, අනික ඒ සමග අනිත්‍ය මානසික දුක. උල් දෙක පාර වදිනවා. අන්නේගේ ස්වභාවය. උල් දෙකකින් පහර කනවයි කියලා පෙන්වන පුතඥනේ. ආරේ එක උලකින් පහර කනකොට පුතඥනේ උල් දෙකකින් පහර කනවා. එකක් තමයි මානසික උල. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාර්ථය දැක්කේ නැති අසුතවත් පුතඥයා උල් දෙකකින් පහර කනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මානසික උල ගෙවිලා යනවා. ක්‍රමක්‍රමයෙන් ගිහිලා අරිහත් වේදී ඔහුට මානසික දුක නැහැ. එක උලයි කායික දුක්ඛේ දෙන උල විතරයි තියෙන්නේ. දන්නවා කවද මේ ජීවිතය අවසන් වෙන්නේ? එතකන් ඉතින් නොඉඳ බෑනේ. ඒකේ ස්වභාවය දකින නිසා ඒකත් ඉවසිල්ලේ මිද ගන්නවා. මෙන්න ඒකේ ස්වභාවය. ඔන්න ඒ විදිහට දකින්න ඕනේ. අනිත්‍ය දේ දුක්ඛ වෙන හැටි. අනිත්‍ය දේ දුක්ඛ වෙන්නේ ඔහොමනම් ආත්ම අනාත්ම කතාවක් නෙමෙයි දේශනා කළේ. සාරද අසාරද කියන ගමනේ කරන්න කියලා. ඔය අනිත්‍ය ස්වභාවයේ දුක්ඛ ස්වභාවය ඔයෙහි වැටුණොත් ඔය විදියට ඒ වත්ව සාරයි කියලා ගන්න වටිනවද? නිගමනය කරන්න වටිනවද? අසාරයි කියන නිගමනය කරන්න වටිනවද? අන්න බලනකොට පේනවා මොන සාරත්වයක්ද, මොන නුවණින්ද සාරයි කියන නිගමනය කරන්නේ. අනත්තං අසාර කට්ටේ නාති. අසාර අර්ථයෙන් අනත්තයි කියලා දකින්න ඕනේ. මෙන්න මේක දැක්කනම් අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා. අන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ඔය විදිහට දැක්කනම් මොකද්ද වෙලා තියෙන්නේ? මෙතෙක් කල නොදැක්ක දුක්ඛ ආර්ය සත්‍ය දකින්නවා. ඒ දුක්ඛ ආර්ය සත්‍යයෙන් දකින්නවා. මේ අනිච්ච පැවැත්ම මහ දුක්ගොඩක් කියන එක ඇත්තනේ. සත්‍ය ඥානය පහළ වෙලා දකින්නේ. ඒක කියනවා දුක කියන්නේ විඳින එක. දුක සත්‍ය කියලා කියන්නේ ඒ විඳින ස්වභාවයේ ඥානගෝචරත්වයට වැටෙනවා. ඒ නිසා කියනවා දුක සත්‍ය දුක නෙමෙයි. දුක සත්‍ය ඥානය. චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය කියන්නේ ඥානය. අනිත්‍ය ලක්ෂණේ දකිනවා. දුක්ඛ ලක්ෂණේ පිළලා තියෙන හැටි දකිනවා. සාරයි හරයක් තියෙනවා කියලා ගන්න වටිනාදයක් නෙමෙයි කියලා දකිනවා. මෙහෙම දකිනකොට අනේ සැපයි කියලා හිතන් මොනවා නිගමනය කරන්නද මේකේ? දුක්ගොඩට දමලා නිගමනය කරනවා මිසක් කොච්චර ප්‍රියමනාප තිබුණත් ඒවා කො මායා උගුල් මිසක් සැනසිල්ලට ලෝකෙ පහළ වෙච්චා නෙමෙයිනේ කියලා දකිනකොට මෙන්න මේකේ කියන දුක්ඛේ ඥානං පහළ වුණා. දුක්ඛ ආරි සත්‍යය පහළ වුණා. එහෙනම් දුක නෙමෙයි දුක්ඛ ආරි සත්‍යය කියන්නේ. ඔන්න ඔය ඥානෙටයි. නිසා ධර්මයේ පෙන්නා දුක්ඛ දුක්ඛ සත්‍ය වේද, දුක්ඛ සත්‍ය දුක්ඛ වේද, දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ, දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ. ඔන්න පෙන්න පුතේන තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය දුක්ඛ ආරි සත්‍යය දකින්ද කොච්චර සම්බන්ධතාවයක් කොච්චර ගැළපීමක් තිබිලා තියෙනවද මේ තිලක්ෂණේ කියලා දකින්න ඕන. තිලක්ෂණේ නොදැක්ක කෙනෙක් දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරලා කිව්වොත් වෙන්නේ නැහැ. ඒක මූලික ප්‍රතිපදාව. ඒක දකින්න ඕනේ. අනුලෝමක් ශාන්තියටපත් වෙනවයි කියන්නේ ওই තිලක්ෂණේ දැකීමෙන්. ඊතර පහළ වෙනවා යථාර්ථය දකින්නවා. නියම தත්ත්වයේ දකින්න නුවණ පහළ වෙනකොට චතුරාර්ය සත්‍ය දකින්න නුවණ පහළ වෙනවා. පූර්ව භාග නුවණ. ඒකට කියනවා සම්‍යක් නියාමයි. අනුලෝමක් ශාන්තියටපත් වුණ කෙනෙක් තමයි කවදා හරි සම්‍යක් නියාමී කියන ඥාණී ලබන්නේ. ඒ සම්‍යක් නියාමී කියන ඥාණී ලැබුව කෙනෙකුයි සෝවාන් වෙන්නේ, සකෘදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, අරියත් වෙන්නේ. යම් කෙනෙකුට ඔය කියන අනුලෝමක් ශාන්තිය නැත්නම්, එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ධර්මයේ වැටහෙන්නේ නැත්නම්, ਉਹ සම්‍යක් නියාමීටපත් වෙන ඥාණීටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. එනං ඔහු කවදාවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්ත්වයටපත් වෙනවා කියන එක වෙන්නේ නැහැ. වෙන්න ඕන නම් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් අනුලෝමක් ශාන්තිය ලබන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරලා යලි යලි ආවර්ජනය කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරින් ලෝකේ යථාර්ථයේ තිලක්ෂණයේ ওই විදිහ අහනකොට දකින්නකොට මහා දැනීමක් වර්ධනය වෙනවා. අනේ ලෝකේ කියන්නේ අසාර දෙයක් නේ. අපි හිතා ඉන්න සාරත්‍යයක් ලෝකේ නෑනේ. සුන්දර ලෝකේ කියන්නේ මායා මුලා වූ සත්වයන්ගේ තිබෙන්නා වූ විගඩන්නේ. මොනවද සැනසිල්ලක් ලෝකේ තියෙන්නේ? ධර්මයේ අවබෝධ වෙන්න ඉන්න ඔය වචනේ වැටහිම එනවා. අමුතුවේ සංගලත්‍යයක් ගන්නක දෙයක් නෑ. මීට පස්සේ නාට්‍ය ගීත වාදිත විසූක දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂ නට්ටාන වේරමණී කිය කිය රකින්න දෙයක් නෑ. රැකිලා ඉවරයි. මොන නැටුම් ගැයුම්ද, මොන විභූෂණද, මොන මල්වාගඳ විලවුන් දැරීම්ද, මොන සැරසීම්ද, මොන හරයක් එන දෙයක්ද මේ කරන්නේ? මුලා වැඩ. ප්‍රඥාවට වැටිය ගෝචර වුණා නම් ඔය කියන ඒවා කොනිකාන් රැකිලා. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා ධර්මයේ. ප්‍රඥාවෙන් සීලය නැගෙනවා, ඊට පස්සේ අකම්පිත සමාධිය නැගෙනවා, තීක්ෂණ ප්‍රඥාව ලැබිලා මාර්ගඵල අවබෝධය ලැබෙනවා. සීල සමාධි ප්‍රඥා, ප්‍රඥා සීල සමාධි ආදී වශයෙන් නැගෙන ක්‍රමය. ඒ ක්‍රමයේ තුලින් ආර්ය මාර්ගය පූර්ණ වෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන ඊට අනුකූලව ත්‍රිලක්ෂණේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න, චතුරාර්ය සත්‍යයේ ඒකාන්තය ලැබීමට එක මඟ පෑදෙනවා. එතනින් ඉඳන්